ඉදින්ද සකස් කර දෙන වැඩ පිළිලා තියෙනවා නා. ඔන්න ඔය වැඩ පිළිලා එසේ දරා හිටින්. ඔන්න ඔය මනෝ කියන අවස්ථාවේ ගොඩනගලා විදෝපු නිදහස් කරපු ශක්තිය. ඔය ශක්තිය නොතිබුණා නම් එහෙම ඊට අනුකූල දෙයක් ලෝකේ අපිට ඇහැ රූපයේ කන ශබ්දයේ කියලා නිස්පාදනය වෙන්නේ නැහැ. දැන් ලෝකයක් නිස්පාදනය වුණා නම් මනෝ පූර්වාංගමයි ඒ දරපු දෙය නිස්පාදනය වුණේ. මෙන්න මේකට කියනවා මනෝ පූර්වාංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසින්මයි මේ සකස් කළේ, මනසින්මයි මේ නිර්මාණය කළේ. මෙන්න මේකයි ඔකේ නියම අර්ථය. අපි ඕක නොකිය චෛතසිකයන්ට හිත ප්‍රදානයි කිව්වට අපිට ඔය එකක්වත් තේරෙන්නේ නැහැ. ධර්මයේ තේරුන්නේ නැහැ. දැන් නම් තේරෙනවා මනසාතේ පතන්නේ ඉන වාසතිවා කරෝතිවා. ඔන්න පටන් ගත්ත වැඩ පිළ හද නැහැ. ශක්තිය නිපදව නැහැ. සංඛාරේ ගොඩ නැගුව ශක්තිය නිපද වෙනවා. එහෙනම් ප්‍රසන්න මනස හදාගෙන ප්‍රසන්න මනසකින් කිව්වනම් කළානම් අන්න අර ශක්තිය ගොඩ නැගිලා තතෝනම් සුඛමං වේති. ඒක සුවේ කියන දෙන මගක් ලෝකේ විශ්ෂ්ඨ පිළ දෙයක් කියන මග ලෝකේ බිහි කරලා ඡායාව වගේ පසෙන් සම්බන්ධ කරනවා. පදුට්ට මනසකින් නැකලේ මනසාතියේ පදුට්ටේන වාස දිවා කරෝතිවා. කිව්වේ කලේ පදුට්ට මනසකින් නම් තතෝනම් දුක්ඛමං වේති චක්ඛං වහතෝ පදං කියලා ගුණා පසේ කරත් වෙනවා වගේ දුක ඇදගෙන යන එකක් හද. එයා මේ ලෝකේ හදලා තියෙන යම් කිසි ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහ. ඔවට ගෝචරෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවත් ලබා දෙන්නේ යම් යම් දේවල් වලින්, යම් යම් ද්‍රව්‍ය වස්තු ඇසුරෙන්. මෙන්න මේවා ප්‍රහන්න මනසෙන් හැදුවොත් සුවේ ගෙන දෙන ඉෂ්ට ප්‍රිය සුවේ ගෙන දෙන ලෞකික මාර්ගය බිහි කරලා දෙනවා. පදුට්ට මනසකින් හැදුවොත් දුක්ඛිතසේ විඳින්න සෙන දුක් විඳින්න සිද්ධ වෙන ඇහක් රූපයක් කනක් ශබ්දයක් නිස්පාදනය කරලා දෙනවා. එහෙනම් ලෝකේ වින්දනයේ තියෙන දුක සැප වින්දනයේ ලෝකේ හැදුවේ ඔන්න ඔය ක්‍රමෙ නිසා මේ ලෝකේ ඔක්කොම හටගෙන තියෙන්නේ ඔන්න ඔය මූල ධර්මයේ මත. ඊහා කියනවා ওই ධර්මයන්ට මනෝ පූර්වාංග. ඕක තමයි යෝගේ මනෝ පුබ්බංගම ධම්මා කියන එකේ නියම ධර්මාර්ථය. චෛතසිකයන්ට හිත ප්‍රදානයි කියලා අටුවාචාරින් වහන්සේලා ඔක ලියා තියෙනවා. හැබැයි තේරෙන්නේ නැහැ ඒ මොකද්ද කිව්වේ කියලා. හැබැයි මේ ක්‍රමයට කිව්වහම අපි එකක් දකිනවා. ඔය ගාථාවම ඇති නිවන් දකිනවා. දැන් විග්‍රහ කරපු හැටියට අපි දැන් ලෝකේ නැමැති දේ හටගන්නේ කොහොමද? මේ ලෝකේ හට ගැනීමට හේතුව මොකද්ද? මේ ලෝකේ දුක ගෙන දෙනා නම් සාරත්වයක් නැත්නම් ඒක අයින් කරන්නේ කොහොමද? අයින් කරන්න කරන්න තියෙන්නේ මොකද්ද? දුකත් දුකට හේතුවත් දුක නිරෝධයත් දුක නිරෝධ මාර්ගයත් ඔය ගාථා ධර්මය තුළම තියෙනවා. එහෙනම් නිවන් දකින්න ඕන කෙනෙකුට ඕක තෝරාගෙන ඔය අනුසාරයෙන් ලෝකේ දකින්න පටන් ගත්තොත් එයාට පුළුවන් ලෝකේ යමක් දුක නම් දුගති නම් මට දුගති එපා නම් දුගතියෙන් අයින් වෙන හැටි සුගතිය හොඳයි කියන නිගමනයක් තියෙනවා නම් සුගතිය ගොඩනගා ගන්න හැටි සුගතියයි දුගතියයි කියන දෙකම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තේරුම් අරන් අත්හරින්න ඕන. ඔය දෙකටම පවතින මානසික බලාපොරොත්තු අත්හැරගාම ඒකෙ මිදලා නිවන් දකින්න හැටි. ඔය සියල්ලම ඔය ගාථාව තුළින් විග්‍රහ කරලා ගන්න පුළුවන්. දැන් නිවන් දකින්න ඕන කෙනෙකුට ඔය ගාථාව විග්‍රහ කරගෙන නිවන් දකින්න පුළුවන්. හැබැයි චෛතසිකයන්ට හිත ප්‍රදානයි කිය කිය කොච්චර හිටියත් චතුරාර්ය සත්‍ය අහලක්වත් දැක් ගන්න එක මදි. තේරුම් ගන්න බැහැ. නිවන් දැකීමේ තියෙන මාර්ගය කොයිතරම් දුරට වැහෙනවද කියන එක දකින්න ඕනේ විදියට. විමුක්ත කරගන්නත් ඕනේ. ඒකද මේ. එතකොට තවත් දෙයක් තියෙනවා මේ නිවනටපත් සත්වයාගේ චිත්තයට කුමක් වන්නේද? නිවනෙහි ඇති සාන්ත භාවය විඳින්නේ කෙසේද? ජාතියක් ජරාවක් මරණයක් නැති බව දැනෙන්නේ කාට? දැන් මේ ඇත්ත වශයෙන්ම මේවා හොයා දැනගන්න ඕනේ. මොකද මේ නිවන පිළිබඳව යථාර්ථය නොදත් නිසා අපිට මේ ප්‍රශ්නේ එනවා. දැන් නිවනටපත් සත්වයාගේ චිත්තයට කුමක් වන්නේද කියන මේ පළවෙනි ප්‍රශ්නේම එකක් මතුවලා එනවා. එක අදහසක් මතුවෙනවා. ඔය නිවනටපත් වුණා කියලා තමයි හිතා ඉන්නේ කොතනින්? කොතෙන්ද? ඒ කියන්නේ අරිහත්ත්වයටපත් වෙච්ච කෙනෙක් මලා පිරුණා පැවැට පස්සේ තමයි නිවනටපත් වුණා කියලා හිතාගෙන මේ අහන්නේ. මේ ප්‍රශ්නේ නැගින්නේ නිවනටපත් කෙනාගේ චිත්තයට කුමක් වේද කියලා ප්‍රශ්නයක් ඇහුවා නම්. ඔය ප්‍රශ්නේදී අපිට දකින්න තියෙන එකක් තියෙනවා. දැන් නිවනටපත් වුණා කියලා හිතා ඉන්නේ අරිහත් උන්වහන්සේ පිරුණා පැවැට පස්සේ නිවන් දැක්කේ. දැන් අරිහතින් වහන්සේගේ චිත්තයේ මොකද්ද වෙන්නේ? ඔය අදහස තමයි අහන. එහෙනම් ඉස්සෙල්ලාම දකින්න ඕනේ නිවනටපත් වුණා කියන්නේ ජීවත්ව ඉන්නකොට සිද්ධ වෙන දෙයක්ද මලාර පස්සේ සිද්ධ වෙන දෙයක්ද? මෙන්න මේකට උත්තරේ අරගන්න ඕනේ ඉතින්. නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. එහෙනම් මේ හිත කියන්නේ රාගයයි, ද්වේෂයයි, මෝහයයිද වෙන දෙයක් නැද්ද මේක? රාගයයි, ද්වේෂයයි, මෝහයයිද හිත කියන්නේ? එහෙනම් රාගයයි, ද්වේෂයයි, මෝහයයි කියන්නේ මොනවද? අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා පුද්ගලයා සිටිවිලි ක්‍රියාවෙන් ගොඩනගමි. යමක පිහිටා ගොඩනගනවා. රාගී පිහිටා, ද්වේෂී පිහිටා, මෝහී පිහිටා ගොඩනගන මානසිකත්වයක් තියෙනවා. ඒකට මෙන්න මේ ටික මූලික හිතයිටි හරිය නෙමෙයි ආගන්තුක උපක්ලේශය. රාගේ ආගන්තුක උපක්ලේශය. ඔන්නම් ඇති කළ හැකි. හිතකි. ද්වේෂය කියන්නේ හිතට ආගන්තුකව පබස්තරමි දම්බික වේ චිත්තං කියන චිත්තේට ආගන්තුකේන උපකිලිටේන උපකිලිටං කියලා ගොඩනගා ගත කරා. මෝහය කියන්නේ ආගන්තුක උපක්ලේශය. ඈ? නෑ. ඔන්න ඕකත් පටලවා ගත එක. අලුතෝපන් ළමයෙකුට පටිසන්ධි වුණේ මොන චිත්තයකින්ද? අනුසෝපන් ළමයා ඉස්සෙල්ලාම සංකාරපත්‍ය විඥානං කියදෙන මනුෂ්‍ය සංකාරයකින් නේද? මනුෂ්‍ය සංකාරයකින් නෑ මනුෂ්‍ය විඥානයක් අරගත්තේ. එහෙනම් පටිසන්ධි වශයෙන් අරගත්ත විඥානයක් භවාංග වශයෙන් එනවනම් විඥානියෙන් ගත්ත අදහස විඥානීය ස්වභාවය, පටිසන්ධි විඥානීය ස්වභාවය තමයි භවාංග විඥාහිත ඇතුළු කරන්නේ. එහෙනම් අලුත උපන් ළමයාට එනකොට මිනිස් හිතකින් පටිසන්ධිය ලැබලා ඒ මිනිස් හිත තුළ අනුකූල වන්නා වූ මිනිස් භවයට අංග වෙලා එන යම් චිත්ත ස්වභාවයක් හැදෙනවාද? ඒක පටිසන්ධි චිත්තේ ස්වභාවයට අනුරූප නම්, ඒක ධර්ම නියමයේ මේක නම්, මිනිහෙක් වෙලා උපදින්නේ රාග, දේශ, මෝහ නැති හිතකින්. රාග සහිත මනුස්ස රාගයේ ඇති නිසා නේද මිනිසෙක් වෙලා උපදින්නේ? යම් හිතක මිනිසෙක් වීමේ රාගය තියෙනවා නම්, මිනිස් උපාදානයක්, මිනිස් භවයකට හේතු වෙන උපාදානයක් තියෙනවා නම්, ඒ උපාදානිය කරලා තියෙන සුද්ධ දෙයක්ද? අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා ලෝක සත්‍යය මිනිස් භව පතනවා නම්, මිනිසෙක් හැටියට ඉඳීම හොඳයි කියන නිගමනය කරනවා නම්, තවදුරටත් මිනිස් ගතියෙන් ජීවත් වෙන එක හොඳයි කියන නිගමනය කළා නම්, ඒක අවිද්‍යාවේ, තෘෂ්ණාවේ තීරණයක්ද වෙන එකද? ලෝකයේ කොතන හෝ ප්‍රයත්නක් හොඳයි කියලා නිගමනය කළා නම් ඒක අවිද්‍යාවේ, තෘෂ්ණාවේ තීරණයක්ද වෙන එකද? යම් හිතක අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් යුත් නම් ඒ හිත ප්‍රබාසරද? කොහොම ප්‍රබාසර වෙන්නේ? ආගන්තුක උපක්ලේශයන් එකහල ගැනිලා. එයා ප්‍රබාසර චිත්තයක් තියනවා කිව්වොත් ළමයෙකුට අපි මොන මේ දහම් නිගමනයට අනුවද තීරණය කරන්නේ? ඒ ලදකට ප්‍රබාසර චිත්තයක් තියෙනවා කිය. එන උපන් හිත කියන්නේ මොකද්ද? උපන් ළමයාගේ හිත නෙමෙයි. මේ හිතක තියෙන උපාද අවස්ථාව, තිටි අවස්ථාව, බංග අවස්ථාව කියලා චිත්තක්ෂණයක අවස්ථා තුනක්. මෙන්න මේ චිත්තක්ෂණයේ මූලික අවස්ථා තුනේ උපාද අවස්ථාව කියන එකක් පහළ වෙනවා හිත ආරම්භ වෙනකොට. චිත්තක්ෂණයක් ආරම්භ වෙනවා. තිටි අවස්ථාව සම්පූර්ණ වෙනකොට හතර ආකාරයක පටිච්චසමුප්පාද චක්‍ර හතරක් ක්‍රියාත්මක වෙලා ආගන්තුක උපක්ලේශයන්ගේ කහට ගැන තමයි තිටි අවස්ථාව සම්පූර්ණ වෙන්නේ. අවිද්‍යා, තෘෂ්ණා සහිතේ කොයිම මොහොතකවත් උපාද අවස්ථාව මෙන්න මේකයි කියලා පෙන්වන්න පුළුවන් වෙලාවක් නැහැ. අතුරු තැනක් ගන්න මොහොතක් කෝටි ලක්ෂයට බෙදලා පංගුවක් අරගෙන ඒ පංගුවෙන් එක කොටසක් වශයෙන් උපාද අවස්ථාවට ගත්තා නම් මෙන්න පිරිසිදු කියා පෙන්නන වචන මාත්‍රිය හිතන වෙලාවක් යනවාද කියලා දැනව නේ. එහෙම අපිට කියන්න පුළුවන් පෙන්නන ළමා හිත කියලා හිතන වචනයක් කියන්න තරම්. ඔගේ ලෝක සත්‍යයේ ස්වභාවයෙන් පවතින ලෝක සත්‍යයේ උපාදටිදිබංග කියලා යන්නා ඔබේ චිත්තක්ෂණ පරම්පරාවේ. ඔය උපාද අවස්ථාව ගැන අපිට ඕක කියන්න පුළුවන්. උපාද අවස්ථාවේ ස්වභාවික බව ඇති. හැබැයි වචන මාත්‍රිය තියා හිතිරි මාත්‍රියක් නගන්න ඉතල ඒ වගේ අවස්ථා කෝටි ගණක් ගිවිලා ඉවරයි. එහෙනම් ප්‍රභාසර චිත්තය පනවන්න කෙනෙක් ඉන්නවා. ප්‍රභාසර කියන වචනේ තෝරා ගන්න ඕනේ. ප්‍රභා කියන්නේ නැවත නැවතත් භවයේ හැදීම. නිර්මාණය කිරීම. බිහි කිරීම. සර කිව්වොත් ඒකේ සරනවා. අවිද්‍යාව තෘෂ්ණාව තියෙන තාකල් භවයට හේතුකාරකයක් ගොඩනගලා ඒකේ සරනවා. ප්‍රභා සර වෙනවා එතකොට. අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරපු කෙනාට ප්‍රභා සර නැහැ ප්‍රභා අසර වෙනවා. ප්‍රභා අසරයි කියන්නේ ප්‍රභාසරයි. එන නැවත බිහිවීමේ සරණ බලාපොරොත්තු නැත්තේ අරිහතුන් වහන්සේගේ මානසිකත්. අන්න අරිහතුන් වහන්සේගේ මානසිකත්වයේ තුල තියෙනවා පබසර විදම් බිකවේ චිත්තං කියපු සුද්ධ චිත්ත ගුණය. උන්වහන්සේලාත් ඕක තියෙන්නේ ඵලචිතයේ සමවැදිලා ඉන්නකොට. හැම වෙලෙම නෙමෙයි. ඊට පස්සේ උන්වහන්සේන මතු භවයේට හේතු නොවන මනෝ සහ මානසං කියන මට්ටමට නිකන් මේ හිතේ ආගන්තුක උපක්ලේශය එනවා. සමාධියේ පැවැත්මට ඊටික අවශ්‍ය නිසා ස උපදීය ශේෂ වෙච්ච නිවන කියලා එකට කියනවා. ඒක ඉතුරුයි. ඒක අයින් කරලා ජීවත් වෙන්න බෑ. මනෝ මානසං කියන තැනින් ආවේ නැත්නම් එයාට මේ ලෝකේ කිසිම හිතවිල්ල කිසිම ක්‍රියාවක් නගන්න බෑ. දැන් ඵලචිත්තය කියන්නේ රාගක්ෂය කරපු, ද්වේෂක්ෂය කරපු, මෝහක්ෂය කරපු මානසිකත්වයක් තුල. ඔය කියනා වූ මනෝ මානසං කියන දෙකට බැසේ නැතුව. ඇහැ රුක් තියනවා, රූපේ පේනවා, බලන බලාපොරොත්තුවක් නැහැ, කන තියනවා, සද්දය ඇහෙනවා, අහන බලාපොරොත්තුවක් නැහැ. මෙන්න මේ ආකාරයෙන් බලන බලාපොරොත්තුවක්, අහන බලාපොරොත්තුවක්, ගඳ සුවඳ දැනගන්න බලාපොරොත්තුවක්, රස දැනගන්න බලාපොරොත්තුවක්, පහස දැනගන්න බලාපොරොත්තුවක් නැති. මෙයා මොකටද ක්‍රියාත්මක වෙන්නේ? කෙනෙක් ක්‍රියාත්මක වෙන්නේ ඔය ටික. හිතවිලි වලින් හිතන බලාපොරොත්තුවක් තියෙනවා, ඒක හිතන ක්‍රියාත්මක වෙන්නේ. ඔය හය ආකාර ක්‍රියාත්මක භාවයේ නැවතුණු වචනය ප්‍රකාශ කරන්න, කය ක්‍රියාත්මක කරවන්න, හිතවිල්ලක් හිතන්න යම් මානසිකත්වයක් මෙහෙයවනවා නම් ඒ සියල්ල නවතිනවා. එහෙනම් මෙන්න මේකට කියනවා අරිහත් ඵල සමාපත්තිය. අන්න අරිහත් ඵල සමාපත්තියේ තියෙන කොතනකවත් හරන්න නැති චිත්ත ස්වභාවය. මෙන්න මේකට කියනවා ප්‍රභාසර චිත්තය. නව ප්‍රභාසර චිත්තය ලියන්න ගිය අටුවාචාරින් වහන්සේලා පුංචි ළමයාගේ හිත ප්‍රභාසරය කියලා ලියා කියලා. ආගන්තුක උපක්ලේශයන්ගේ කාට ගැන්දිලා නැහැ කියලා. දැන් ප්‍රභාසර චිත්තය කොහෙවත් සරන්නේ. පොඩි එකා උපන් හැටිය මරලා දැමන පිරුණා පාණ්ඩිය. ඒ චිත්තය ප්‍රභාසර නම් කොහෙ යන්නේ? මොකද ඉන්නේ හිතේ? අරමුණක් ඉන්නේ නැහැ. නියම ක්‍රමේ නම් පොඩි එකා උපන් හැටිය මරුවා නම් නිවා. ඇයි? ප්‍රභාසන සරණ බලාපොරොත්තුවක් නැහැ. එහෙනම් යා කොහේ සරන්නේ? උපන් හැටිය මලොත් එහෙම. ඇයි ප්‍රභාසර හිතේ ඉඳලා තියෙන්නේ? එයාට උපදින දෙනක්. එහෙනම් පිරුණා පාන්නේ නැහැ. එනවත්. හැබැයි රහතන් වහන්සේ නේ. අරිහත් ඊට පස්සේලා ප්‍රභාසර චිත්තයට පත් වුණාට පස්සේ නේ. උන්වහන්සේ හෙන ගහලා මල හෙන බාර වැදිලා මල ආයි උපදින දෙනක් නැහැ. මේ විතර තමයි. දැන් නියම ප්‍රභාසර චිත්තය අපි දකින්න ඕනේ. හැබැයි ওই ප්‍රභාසර චිත්තය දකින්න ඇති ලෞකික මට්ටමි දකින අය පුංචි ළමයාගේ හිත ප්‍රවාසරයගේ තමයි බමුණු කිව්වේ. ඒක තමයි බමුණු මතේ. පුංචි ළමයා හිත ප්‍රවාසරය. හැබැයි පුංචි ළමයා හිතේ එක දෙයක් තියෙනවා. ආගත්තුක වශයෙන් ගොඩනගාගත්ත ලෝභ, දේශ, මෝහ වැඩපිළිවෙලේ ඒ පුංචි ළමයා හිතේ නැති එක ඇත. ඒක පස්සේ හදාගත්ත ගොඩනගාගත්ත දේ තුලින් තමයි අසුද්ධ කරන්නේ බලවත් විදිහට. මිනිත් සංකාරයක් යම් තරමකට අපිට හිතුණා අපිරිසිදු මනසක් නැතිබුණා නම් කනිකර සුද්ධ නම් කොහෙවත් උපදින්න බෑ. එහෙනම් මිනිහේ මිනිසියෙක් වශයෙන් උපදිනවා නම් මනුෂ්‍ය සංකාරයගෙන් හටගත්ත විඥානයක් ඕ. මනුෂ්‍ය සංකාරය ගොඩනගගෙන නම් මිනිසියෙක් වෙන එක හොඳයි කියන වටිනවා කියන අවිද්‍යාවක්. ඒකේ බැඳුණු තෘෂ්ණාවක් තියෙන්න ඕනේ. යම් තැනක අවිද්‍යාව තියෙනවා නම් තෘෂ්ණාව තියෙනවා නම් ඒක පිරිසිදු ධර්මානුකූලයි. යම් තැනක අවිද්‍යාව තියෙනවා තෘෂ්ණාව තියෙනවා නම් ඒක පිරිසිදුයි කියලා නිගමනය කරන්න බෑ. පූර්ණ පිරිසුදුතාවයට තියන්න බෑ. අරිහතුන් වහන්සේ අවිද්‍යාවෙන් තොර නම් තෘෂ්ණාවෙන් තොර නම් අවිද්‍යාව යත්තේ වශයෙන් විරාග නිරෝධා සංකාර නිරෝධෝ. හේතියක් වත් නැතුව විරාජිතපත් ගන්න නිරෝධයටපත් වෙලා. දැන් උන්වහන්සේට කියන්න පුළුවන් ප්‍රභාසර චිත්තයක් උනාතර තියෙනවා කියලා. දැන් ඉතින් මේ වගේ අපි දකින්න ඕනේ. එහෙනම් නිවනට පස් සත්වයාගේ නිවනට පස් සත්වයා කියන්නේ රාගක්ෂය කළ, ද්වේෂක්ෂය කළ, මෝහක්ෂය කළ කෙනා නිවනට පස් සත්වයා. එයාලගේ තියෙන එක ඉදුරු ටික. එහෙනම් එයා මොකද කරන්නේ? එයාගේ චිත්තේ විපාක චිත්තේ. විපාක චිත්තේ තියෙනවා රාගක්ෂය කරපුවාම, ද්වේෂක්ෂය කරපුවාම, මෝහක්ෂය කරපුවාම ඉදිරි වෙන චිත්තේ විපාක චිත්තේ. ඒ විපාක චිත්තේ මොකද වෙන්නේ? විපාකෝ කම්ම සම්භාව කළෝ කම්මා විපාකාවත්තන්ති කියලා මතු භවයක් හදනවා. විපාකය කර්මය සම්භාව කරනවා, අවිද්‍යාව තෘෂ්ණාව තියෙනවා. ඒ කර්මය සම්භාව කරපුවාම, පහල කරපුවාම ඒකෙන් හටගන්න ශක්තියෙන් ආයතරය කම්මා විපාකාවත්තන්ති කියලා විපාක හිත පහල කරනවා ඊළඟ භවයේ. එහෙනම් විපාක චිත්තේ කර්මය සම්භාව කරන දැන් අවිද්‍යාව තෘෂ්ණාදිකින් යුත් වෙන්න ඕනේ. අවිද්‍යාව තෘෂ්ණාදිකින් යුත් වෙන පහල කරන කර්මය කම්මා විපාකාවත්තන්ති කියලා ඊළඟ භවයේට පරිසන්දියේ මග අපවාදන. එතකොටයි සතර ගමන හැදී. නෑ විපාක චිත්තයේ මොකෙන්ද පවතින්නේ? පෙර භවයේ කම්මා විපාකාවත්තන්ති කියන ක්‍රියාවලිය සිද්ධ කරපු එක යම් විපාකයේ ගොඩ නැගිලා පවතින යම් කර්ම ශක්තියක් ගැඹුණාද? අන්නේ කර්ම ශක්තිය යම් තාක් පවතිනවාද? ඒ කර්ම ශක්තියේ ප්‍රතිඵලයක් වශයෙන් විපාක චිත්තයේ ගොඩ නැගි තිනවා. ඒකේ අවසාන වෙනවා. යම් මොහොතකදී කර්මක්ෂය දැන් මෙහෙම තියෙන මරණ තියෙනවනේ. ඒ කියන්නේ දැන් මෙහෙම මරණ දිනවා. මොකද්ද ඒක කියන්නේ? නෑ උපත්යේ මරණ එකක් අවතාර දිනවා නේද? උභයක් ඒ වර්ණ උපච්ඡේදක මරණ ඒ දෙකක් එනවා. ඊට මුලින් දෙකක් එනවා. ආයුක්ෂය මරණ, කර්මක්ෂය මරණ කියලා. අන්න ආයුක්ෂය මරණය කියන කාව එයර කර්මක්ෂය වෙලා නැහැ. ඔය කර්මක්ෂය මරණ කියලා කියන්නේ කර්ම කිව්වේ එවලේ කරන කර්ම නෙමෙයි. පෙර භවීදී ගෙනාවා වූ කර්මයේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒ කර්මයේ විපාක ගෙන දෙමි. ඒ මොහොතේදී කර්ම ශක්තියේ විපාකයේ ක්‍රියාත්මකකින් පවතිනවා නම්. ඒකේ යම් දවසක ක්ෂය වෙලා ගියා නම්. විපාක ඒ විපාකයේ ඉඳලා යලි කර්මයක් හැත් කරොත් තමයි මතු කර්මයේ ශක්තිය ගොඩනැගෙන්නේ. මතු විපාකයේ ශක්තිය ගොඩනැගෙන්නේ. හැබැයි විපාකයක් නැවත විපාකයක් හදලා දෙන්නේ නැහැ. ගුණගන්නේ නැහැ. ඒ විපාකී ශක්තියෙන් හදලා දෙන්න පුළුවන්. හැබැයි ඒ විපාකී තියෙන කම නිසා මතු අවිද්‍යා තෘෂ්ණා නැතිවුනොත් විපාකෝ කම්ම සම්භවෝ කියලා ගුණගන්නේ කර්ම සම්භවයක් නැහැ. එහෙනම් අරිහතුන් වහන්සේගේ චිත්තේ තමයි මේ ප්‍රභාසවර චිත්තේ කියන්නේ නිවනටපත් සත්වයා කියන්නේ නිවනටපත් වුණා කියන්නේ අරිහත්ත්වයටපත් වුණා. රාගක්ෂය වුණා, දේශක්ෂය වුණා, මෝහක්ෂය වුණා, රාගක්ෂය නිබ්බාණං, දේශක්ෂය නිබ්බාණං, මෝහක්ෂය නිබ්බාණං කියලා. නිවන්ට පස් සත්‍යයා පෙන්නන්ද නම් ජීවත් වෙලා ඉන්න අරිහතුන් වහන්සේ නම පෙන්නන්න ඕන. අන්නේ ආ තමයි නිවන්ටපත් වෙනා. නිවන්ටපත් වීමේ ප්‍රතිඵලයේ යම් දසකාවද අනුපටිසේස නිර්වාණ ධාතුවයි කියන තනින් එරිය කෙලවර. තථාගත කියන වචනේ හඳුන්වන ඔන්න ඔය කියන අරිහතුන් වහන්සේට තථාගත කියේ. සත්‍යය කරා පිහිටියා. තථාගත වුණා. තත කියන්නේ ස්ථිරත්වයේ නිගමනයේ ආය අමුතිතාව කරන්න දෙයක් නැති බව පූර්ණත්වය. එතෙන්දපත් වුණ කෙනාට තථාගතවරු කියනවා. නැවත තථාගත කියන වචනේ බොහෝ කට භාවිතා කරන්නේ බුදුරජාණන් වහන්සේට. නැවත තථාගත කියන වචනේට අරිහතුන් වහන්සේත් අයයි. බුදුවරු කියන වචනේට අරිහතුන් වහන්සේත් අයයි. වෙනස තියෙන්නේ සර්වඥ වහන්සේ නැහැ ලෞතර බුදුන් වහන්සේගේ බුද්ධත්වයේදී අමතර ඥානියන්ගෙන් අග්‍රයි. අරිහත් ඵලචිත්තේ අරිහතුන් වහන්සේ බුදුරන් වහන්සේ දෙලගෙම අරිහත් ඵලචිත්තේ සමානයි. එහෙනම් මෙන්න මේ ඉක්ුත් පිරිනුවන් පෑ බුදුවරු යම් රූපයකින් පනවන්නේ පනවානම් එබඳු රූපයක් නැත්මයි. යම් වේදනාවකින් පනවන්නේ පනවානම් එබඳු වේදනාවක් නැත්මයි. යම් සංඥාවකින් පනවන්නේ පනවානම් එබඳු සංඥාවක් නැත්මයි. යම් සංඛාරයකින් පනවන්නේ පනවානම් ඒබඳු සංඛාරයක් නැත්නේ. යම් විඥානයකින් පනවන්නේ පනවානම් ඒබඳු විඥානයක් නැත්නේ. රූපෙන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංඛාරෙන්තරෝ විඥානීයක ගමනක් හෝ හිටීමක් හෝ විප්‍රද්වයක් හෝ චුතියක් හෝ නොකියන මේ බුද්ධ දේශනාව. එහෙනම් උන්වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ ලෝක සම්මත සියලු වචනපත ඉක්මෙව්වා. පැවැත්ම සම්බන්ධ වන්නා වූ යමකින් පවරනවාද? ඒ පවරන යමකින් නම් ඒ සියල්ල ඉවරයි. එන චිත්ත පහලලා තියෙන පැවැත්ම හා සම්බන්ධ වන්නා වූ දෙයකින් නම් පැවැත්මට සම්බන්ධ වෙච්ච දේ එතනින් කෙලවරනවා. උන්වහන්සේගේ චිත්තේ පිරුණා පැමිණ අවසන්. ඉන්නේ හරි පනවන්නේ මොකද? උන්වහන්සේ චිත්ත වලින් පනවන්නත් බෑ, චෛතසික වලින් පනවන්නත් බෑ, රූප වලින් පනවන්නත් බෑ. නිවන කියලා කිව්වේ රාගක්සේ දේසක්සේ මොහක්සේ නම් උන්හතේ කල් තියාම රාගක්සේ දේසක්සේ මොහක්සේ වෙනවා. උන්හතේට නිවනේ පණවන්නත් බෑ. නිවන් දැක රහතන් වහන්සේ පිරුණම් පෑවා මිසක් රහතන් වහන්සේ පිරුණම් පෑලා නිවන් දැක්කා කියන එකේ අන්න වෙනස තේරුම් ගන්න. නිවන් දැක රහතන් වහන්සේ පිරුණම් පෑවා. එකින් හැර වචන පද නැහැ. කතා කරන්න එකක් නැහැ. දැන් தත්ත්වෙ මෙහෙමයි කියලා කියන්න එකක් නැහැ. කියන්න தත්ත්වයක් නැහැ. ඉන්නවා කියලා පෙන්නන්න කිසිම ඉන්නවා කීමට යමක් භාවිතා කරනවාද? රූපෝලින් වේදනා සංඥා සංකාර විඥාන කියන පහකින් තමයි යමෙක් යම් තැනක ඉන්නවා කියලා පෙන්නන්න තියෙන කරුණු ටික. එහෙනම් ওই කරුණු ටික තුලින් යම් තැනක නැත්නම් එතකොට ඒ தත්ත්වේ නැහැ කිව්වොත් නැති தත්ත්වයකට මොකද උත්සාහ කරනවා කියලා මිනිස්සු තර්කයක් ගොඩනගනවා. මොකද හේතුව? ඇත කියනකොට ගන්න අදහසයි නැත කියනකොට ගන්න අදහසයි ලෞකිකත්වයේ තුල ලෝක සත්‍යය ආරම්භ වුරුදු වෙලා තියෙන්නේ. නැත කිව්වොත් නාස්තිකවාදීන් කියයි. ඇත කිව්වොත් අස්තිකවාදීන් කියයි. නැත්නම් සාස්වතවාදීයි උච්ඡේදවාදීයි දෙකද දාලා තමයි ලෝක සත්‍යය තීරණය ගන්නේ. එහෙනම් ලෝක සත්‍යය රහතන් වහන්සේ පිරිනම් පාවට පස්සේ ඇද්ද නැද්ද කියන ප්‍රශ්නේ ඇහුවා. නැහැ කියලා උත්තරයක් දුන්නොත් එයා අදහස් ගන්නේ අර නාස්තිකවාදී. ඒතොර නැති දෙයකට මොකද උත්සාහ කරනවාද? ඊළඟ ශුන්‍යතාවාදයක් ගන්න. නැති දෙයක් පස්සේ උත්සාහ කරනයි මොලේ වෙන්නේ. උත්සාහ කරන්නේ තියෙන දේක. අන්න ලෞකික වශයෙන් අදහසක් ගන්නවා. මෙයා දහම් තෝරා ගන්න බැරුව යනවා. රූපය නිසා, වේදනාව නිසා, සංඥා නිසා, සංකාර නිසා, විඥාන නිසා යමක් පැනෙවද දුක්ඛස්කන්ධයක් පැනෙව. යම් තැනක රූපේ නැද්ද, වේදනාව නැද්ද, සංඥා නැද්ද, සංකාර නැද්ද, විඥාන නැද්ද දුක්ඛස්කන්ධය එතනයි. එහෙන දුකේ නිදහස් වීම පනවනවා කියලා බුදුරණාහතේ දේශනා කරා. දැන් කාටවත් කියන්න දෙයක් නැහැ. දුකේ නිදහස් වෙනවා නම් හරියක් නැහැ නේ කියන්න බෑ. ඒ නිසා ලෞකික තර්කවාදයට ගෝචර වෙන්නේ නැති විදිහෙන් සත්‍යය ප්‍රකාශ කර ප්‍රමේයය තමයි රහතන් වහන්සේ දුකේ නිදහස් වුනේ. පංචස්කන්ධ සංඛ්‍යා දුකේ නිදහස්. ඒතර කියන්න විදිහක් නැහැ හිස් දෙයක් කියලා. හිස් දෙය තිබුණේ පැවැත්මේ දුකේ. දුකෙන් නිදහස් වුණ දින නරකයි කියන්න බෑ. දුකෙන් නිදහස් වීමක් නැත්නම් දුකෙන් නිදහස් වීමක් තියනවා කියලා වනවන්නේ නැහැ. හැබැයි දුකෙන් නිදහස් වීමක් තියනවා කියොත් ලෝක සම්මතිය ඇත නැත කියන මේ දෘෂ්ටි දෙක යන පුද්ගලයා තියනවා කියන වචනේ දාපු ගමන් ගන්න කොහේ හරි තැනක් තියනවා සැනසෙල්ලේ ඉන්නේ. ওই දෘෂ්ටියට බහිනවා. නැහැ කියලා ගත්තොත් අනේ අපෝචි නැති දියා පස්සේ යන්නේ මොන මොඩියද? ওই දෘෂ්ටියට බහිනවා. ඒ ඇත යන දෘෂ්ටියක් නැත යන දෘෂ්ටියක් තථාගතයන් වහන්සේ මේ දෘෂ්ටි දෙක මතල හේතුඵල න්‍යාමයේ තුල යථාර්ථයක් එන අපි දකින්න ඕනේ ඇත නැත කියන මේ දෘෂ්ටි අහ කරලා හේතුඵල න්‍යාය තුලින් ගන්න. යම් තැනක දුකට හේතු ඇද්ද එතන දුක වල නැගේ. කුමක් දුකට හේතු වෙනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා දුකට හේතු වෙන. ඒවා යම් තැනක ගොඩ නැගුණාද දුක ගොඩ නැගුණා. යම් තැනක ඒ ටික කෙලවර වුණාද දුක එතන කෙලවර. දුකෙන් නිදහස් වීමක් කැමකට උන්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන යම් තැනක දෙටිය කෙලවර කරගන්න. එයින් ඉහර හිතන්න ගියොත් ඔය යථාර්ථයෙන් තොරව හේතුඵල න්‍යායෙන් තොරව ලෝක සම්මතිය අනන්ත සංසාරය ආපු ඇත නැත දෙකෙන් හිතන්න යනවා. ඒතර බුද්ධිලා දෘෂ්ටි ගන්නවා මිසක් යථාර්ථයට එන්න බැහැ. ලෝක සත්‍යයගේ වරුද්ද තියෙන්නේ එක්කෝ දිනනවාද එක්කෝ නැද්ද මේ දෙකේ එකක් කියන්නේ. ඕක තමයි ලෝක සත්‍යයගේ බුදුරණාහතේ දෙකටම උත්තර දුන්නේ. මොකද උත්තර දුන්නේ නැත්තේ? ඒක යථාර්ථය කිව්වහම තේරුම් ගන්න වෙනස් අදහසකින්. ඒ නිසා ඒක කිව්වේ නැත්. ඔව් අනුසය තියෙනවා. පරිඋත්ථානියවත් මතුවෙච්ච කෙලෙසිය යටපත් උනේ. ප්‍රභාස්වර ස්වභාවයෙන් පේනවා. නියම ප්‍රභාස්වරත්වයේ පෙන්වන්න නම් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඕනේ. යම් තැනක අවිද්‍යාව තෘෂ්ණාව නැද්ද එතන ප්‍රභාස්වරයි. ඒක තමයි නියම අර්ථය. ලෝභ දේශ මොහ අදහස් නැත්තේ අනුශේක්ෂය කරලා නෙමෙයි. අවස්ථාවට අරමුණු නැති නිසා. ඒ නිසා ඉන්නේ නැත්තේ. අනුකූල දෙයක් අරමුණු වුණොත් ලෝභය මතුවෙනවා. ද්වේෂය මතුවෙනවා. ඒවා ඉන්නේ නැත්නම් තමයි සුද්ධෝ පේන්නේ. අනේ ලෝක විනාශේ විනාශ වෙලා ගියාට පස්සේ නැවතත් පාප ධර්මයන්ගේ දෙයක් ලෝකේ පහළ වෙනකන් අනිත්‍ය අරමුණු ලෝකේ නැහැ දැනගන්න. අනිත්‍ය විදිහට දැනෙන්න වැටෙන්න තරම් කින්න දුකක් වැටෙන්න තරම් ඒවා ඉන්නේ නැහැ. අනේ ඒවා අනුසේවාසික කියන්නේ අනුසයනීය කරනවා. අවස්ථාව ආවොත් මතුවෙනවා. ඒකයි. ඒ නිවනෙහි ඇති සාන්තභාවයේ විඳින්නේ කෙසේද? දැන් අපි දැනගන්නා මෙහෙම දෙයක්. නිවනේ සාන්තභාවයේ රාගය නිසා මගේ හිත සැලුණා. Tamanta මතකයි. දේසිය නිසා දැවුණා මතකයි. මෝහය නිසා මුලාටපත් වෙලා කර කියා ගන්න දැන තේරුම් ගන්න බැරි අසහනකාරී මානසිකත්වයකින් ඉන්නේ Tamanta මතකයි. යම් දවසක අරිහත්ත්වයටපත් වුණා නම් මෙතෙක් පෙර තිබුණා වූ රාගගිනි දැන් මට නැහැ කියලා දකින්න. ඒ රාගගිනි, දේසගිනි, මෝහගිනි නිසා මම කොච්චර දාහිරපත් වුණාද, දැවුණාද, වික්ෂිප්තව හිටියාද? ඒ රාගගිනි, දේසගිනි, මෝහගිනි තියනවාද දැන් බලනකොට මාතුල ඒවා නැහැ කියලා පේනවා. එහෙනම් දැන් කොච්චර සාන්තද ප්‍රණීතද? රාගගිනි, දේසගිනි, මෝහගිනි යම් තැනක නැති බව සමන් සිහි කරනට තේරුණාද? ඒකම සාන්තයි, ඒකම ප්‍රණීතයි කියලා ඒතං සන්තං ඒතං පණිතං කියලා ඔය විදිහට දකින්න. එහෙනම් දකින්නේ මොකෙන්ද? රාග, දේස, මෝහයට අත් වෙච්ච නැති ප්‍රබාසර චිත්තයෙන් තමයි. අන්නේ සාන්තිය විඳි. එතකොට විඳිනවයි කියලා කිව්වේ. දැන් ඔළුව කැක්කම හැදිලා ඉන්න කෙනාට ඔළුව කැක්කම සනීප වුණා කියන්නේ අමුතු දෙයක් හටගත් අනිමි. කැක්කමට හේතුකාරකන විස බීජය නැති වෙලා ගියා. කැක්කම හදාපු යමක් නැත්නම් ඒක නැති වුණා. ඒ නිසා දැන් සාන්තයි සුවයි. පෙර ඔළුව කැක්කම මතක් කරලා දැන් සුව වෙච්ච එකේ ස්වභාවය මතක් කරනකොට එයාට සාන්තියක් දැනෙන්නේ නැහැ. අපි මං විඳපු දුක ඔළුව කැක්කම හැදිලා. යන්තම් ඇති ආල් විද මහත්තයාගෙන් දොස්තර මහත්තයාගෙන් ගත්ත වේතේ පස්සේ තමයි ඔම් ඔළුව හැක්කම ඉවරුනේ. දැන් තමයි මර සහනියක් දැනෙන්නේ. දැන් අපි කියන්නේ මේ ලෞකික ඔය පොඩේට ඔච්චර සහනියක් දැනෙනවද? අප්‍රමාණ සංසාරේ පටන් ආපු රාගගිනි, දේශගිනි, මෝහගිනි වල කොච්චර සහනියක් දැනෙයිද? දැනෙන්නේ නැත්තේ මොකද? ආවුව වැඩ කරගෙන සේදාල් කරන කාන්තාවට ආවුව සැර තේරෙනවා. ඒකෙම තැඹිලා, ඒකෙම හැපිලා, ඒකටම රොත්තු දිහා දැන් ගානක් නැතුව කල්නවා. අර සීතකර කාමරවල ඉඳලා හිටන් අරේ මෙහෙම නිලධාරිය ගිහිනා උතන ඉඳ ගියොත් එහෙම ටිකක් වෙලා පැයක් එහෙම ඉඳ ගියොත් මොකද වෙන්නේ? දාඩිය මුගුරු පෙරාගෙන කලන්ත හැදිලා තැටෙන්න පුළුවන්. ඔරොත්තු දෙන්නේ. ඒ වගේ රාගගිනි, දේශගිනි, මෝහගිනි විඳලා විඳලා අප්‍රමාණ සංසාරයේ පටන් ඔරොත්තු දුන්න නිසා අපි පවත්වාගෙන ඉනවා ගානක් නැති. හැබැයි මේකේ තිබිච්ච දුක දාහය කොච්චරද කියන එක අපිට දැන් වැටහෙන්නේ විදිහක් නැහැ. ඒකෙන් අහක් වෙච්ච මොහොත ආපු නැති නිසා.